ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
දැන් එහෙමනම් අද දවසේදීත් අපි සූදානම් මේ වෙනකොට ඔබ බොහෝ සෙයින් බලාපොරොත්තුවෙන් සිටින කෙටි විනාඩි කිහිපයක් ඇතුළතදී සමස්ත ලෝකයේම වඩාත්ම වැදගත් කාරණා කිහිපය අපි ඔබ වෙත ඉදිරිපත් කරන ලොව වටා විදේශ විත්ති සමාලෝචනය ආරම්භ කරන්නට. සුපුරුදු ලෙසින් තොරතුරු සමාලෝචනයට අපිත් එක්ක සම්බන්ධ වෙන ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. අපි මුලින්ම මේ ඔස්ට්‍රේලියාව හා සම්බන්ධව වන කාරණාවක් කෙරෙහි අවධානය යොමු කරමු. ඒ සම්බන්ධව තියෙන අන්තර්ජාතික අවධානය පිළිබඳවයි අපේ ප්‍රමුඛයෙන් මේ සම්බන්ධව අවධානය යොමුන්නේ. මෙහි දේශීයව තියෙන තත්ත්වය පිළිබඳව අද ප්‍රවෘත්ති ප්‍රකාශයනුත් අපි කරුණු ඉදිරිපත් කළා තියෙන්නේ මේ වෙනකොට. අමල්, දැන් මෙතනදි මේ කාරණාව තමයි න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මරීන නිෂ්පාදනය සඳහා ඔස්ට්‍රේලියාව යම් ගිවිසුමකට එළඹෙනවා ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය සමග. මේ සාකච්ඡාවකින් පසුව තමයි මේ තීරණයට එළඹෙන්නේ. ඉතින් මේ න්‍යෂ්ටික සබ්මරීන පිළිබඳව වන විශාල කතාබහක් මේ දවස්වල ඇති වෙලා තියෙනවා. මොකද මේක එක්තරා අන්දමකින් ඔස්ට්‍රේලියාවේ, ඒ වගේම ඇමරිකාවේ, බ්‍රිතාන්‍යයේ අභිලාෂීය බවට පත්වෙන්නේ මේ ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධව වැඩි බලයක් මේ ඔස්ට්‍රේලියාව පැත්තට, මේ පැත්තේ කලාපයට ලබා දීම සහ මේ ඒ තාක්ෂණය මේ රටට ලබා දීම. ඉතින් මේ සම්බන්ධව චීනය, ඒ වගේම ලෝකයේ අනිකුත් රටවලුත් යම් විරෝධතා දක්වනවා වගට අපි මේ සම්බන්ධව තොරතුරු විමසා බැලීමේදී අපිට වාර්තා වෙනවා. අපි මුලින්ම කතාබහ කරමු මේ ඇතිවුණු ගිවිසුම පිළිබඳව. ඔස්ට්‍රේලියාවත් බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව එකතු වෙලා ඇති කරගත්ත මේ ගිවිසුම පිළිබඳව මුලින්ම.
ඔව්, මෙතන දිරුක්ෂි ඇමරිකාව එකඟ වෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යත් එක්ක හවුල් වෙලා ඔස්ට්‍රේලියාවට අවශ්‍ය න්‍යෂ්ටික සම්බරින් තනීමේදී ඒවාට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන්නට. ඉතින් මේ තාක්ෂණික ඥානය ලබා දීම ඉතාමත්ම සංවේදී කාරණාවක්. මොකද මේ අවස්ථාවේදී විශේෂයෙන්ම ඉන්දෝ පැසිෆික් කලාපේ ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන්ම තර්ජනයක් හැටියට බොහෝ බටහිර රටවල් දකින චීනයේ ආක්‍රමණිකශීලීව මේ කලාපේ කටයුතු කිරීම නිසා ඒවා පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ තියෙන නාවික ශක්තිය වැඩි දියුණු කිරීම මේ ගිවිසුමෙන් එක්තරා විදිහක ප්‍රධාන අරමුණක් බවට පත් වෙලා තියෙනවා. මෙතනදී ඇමරිකාව තමන්ගේ ඒ තාක්ෂණය බ්‍රිතාන්‍යත් සමග එකතු වෙලා න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක කරන සම්බැරින් සහ මේ සම්බැරින් වල න්‍යෂ්ටික අවි රැගෙන යාමේ හැකියාව ඇතිවන ආකාරයට මේවා නිර්මාණය කරන්නට ඒ අවශ්‍ය තාක්ෂණික සහාය ඔස්ට්‍රේලියාවට ලබා දෙන්න තමයි එකඟ වෙලා තියෙන්නේ. මේ කාරණාව මීට කලින් ඔස්ට්‍රේලියාව ගිවිසගෙන තිබුණේ ප්‍රංශයත් සමගයි. එතකොට මේ ප්‍රංශය සමග තිබිච්ච ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 50ක් විතර වටින ඒ ගිවිසුම අතරමඟ නතර කළා තමයි මේ විදිහට ඇමරිකාවත් බ්‍රිතාන්‍යත් සමග දැන් අලුත් ගිවිසුමකට පිවිසලා තියෙන්නේ.
ඔව්, දැන් මෙතනදී ඊයේ දවස වෙනකොට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා සඳහන් කිරීමක් කළා. මේක මේ න්‍යෂ්ටික බලය කිසිසේත්ම ඔස්ට්‍රේලියාවට රැගෙනීමේ ව්‍යායාමයක් නෙමෙයි, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මරීන නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය පමණයි මේ ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට ලැබෙන්නේ. ඒ නිසා ජනතාව කලබල වෙන්න අවශ්‍ය නැහැයි කියලා. ඒ වගේම මේ ඔස්ට්‍රේලියාව මේ වෙනකොට එකඟතාව පළ කරලා තියෙනවා අන්තර්ජාතිකව මේ න්‍යෂ්ටික බලය තම රට තුළට රැගෙනීමෙන් න්‍යෂ්ටික බලය තවදුරටත් තකිරලීම සඳහා උදව් කරන රටක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ පොරොන්දුව රජයක් විදිහට කඩ කරන්නේ නැහැ කියලා අගමැතිවරයා යම් සදහන් කිරීමක් කළා මෙන්න මේ ආකාරයට.
This will include an intense examination of what we need to do to exercise our nuclear stewardship responsibilities here in Australia. We intend to build these submarines in Adelaide, Australia, in close cooperation with the United Kingdom and the United States. But let me be clear. Australia is not seeking to acquire nuclear weapons or establish a civil nuclear capability. And we will continue to meet all our nuclear non-proliferation obligations.
දැන් මේ සම්බන්ධව අපි දන්නවා අනිවාර්යෙන්ම චීනයේ විරෝධතාව පළ කරලා තියෙනවා. ඊට අමතරව ලෝකයේ අනෙකුත් රටවල්වල ප්‍රතිචාරය දක්වාම ගත්තහම අපිට ප්‍රමුඛයෙන් වාර්තා වෙන්නේ කොයි වගේ රටවල්වල ප්‍රතිචාරද?
දැනට දිල්ලුක්ෂි චීනයට අමතරව මේ ගිවිසුම බොහොම තරයේ හෙලා දැකලා තියෙන්නේ ප්‍රංශය. මෙතනදී ප්‍රංශය ප්‍රකාශ කරන්නේ මේක ඇත්තටම ප්‍රංශයට පිටිපස්සෙන් ඇමරිකාව පිහියෙන් එන්න සමාන දෙයක් හැටියටයි. මෙතනදී ප්‍රංශය කියා සිටින්නේ 2016 ඉඳලා ඔවුන් ඔස්ට්‍රේලියාව සමග ගිවිසගෙන තින්නවයි කියලා. මේ විදිහට න්‍යෂ්ටික සබ්මරින් තාක්ෂණය ඔස්ට්‍රලියාවට ලබාදීමේ කටයුත්ත මේක මේ සතවර්ෂයේ විශාලතම යුද ගණදනුව හැටියට තමයි ඔවුන් හඳුනලා දීලා තිබුණේ. ඉතින් එවැනි කටයුත්තක් එක රැයකින් අහෝසි කිරීම බොහොම දැඩි ලෙස ප්‍රංශයේ මේ අවස්ථාවේදී මේක විවේචනයට ලක් කරලා තියෙනවා. ඔවුන් ඔස්ට්‍රේලියාවටත් වඩා බොහොම දැඩි ලෙස චෝදනා එල්ල කරන්නේ ඇමරිකාවටයි. ඇමරිකාවේ අලුත් බයිඩන් පාලනයටයි. මෙතනදී ප්‍රංශය ප්‍රකාශ කරලා තියෙනවා මේ මේ කිවිසුම අහෝසි කිරීම හරියට ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ තමයි ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ පාලනයත් හැසිරෙන්නේ කියලා ඒ විදිය චෝදනාවකුත් කරලා තියෙනවා. ඉතින් මේකට වොෂින්ටන් බලධාරිනුත් මේ පිළිබඳ ඔවුනුත් ප්‍රචාර දක්වලා තියෙනවා. ඒ එකම ප්‍රංශය ඔවුන් අද රාත්‍රියේ විශාල උත්සවයක් පවත්වන්නට තිබුණා. මීට අවුරුදු 248කට කලින් ප්‍රංශය සහ ඇමරිකාව එකතු වෙලා ලබාගත්තු නාවික ජයග්‍රහණයක් සමරන්න ඔවුන් රාත්‍රී භෝජනයක් සංග්‍රහයක් ලැහැස්ති කළ තිබුණ වොෂින්ටන් නුවර. ඒකත් ඔවුන් දැන් මේ තමන්ගේ විරෝධතාවයේ කොටසක් හැටියට ඒ උත්සවයත් දැන් ඔවුන් අහෝසි කරලා තියෙනවා.
දැන් මේ සාකච්ඡාව පැවැත්වුණානේ මේ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්, එතකොට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්. මේගොල්ලෝ අතර මේ සාකච්ඡාව මේ වීඩියෝ තාක්ෂණය හරහා තමයි පැවැත්වුණේ. එතනදී ඇමරිකානු ජනාධිපතිවරයාට ඔස්ට්‍රේලියානු අගමැතිවරයාගේ නම අමතක වීම සම්බන්ධව ටිකක් හාස්‍යජනක සිදුවීමක් අන්තර්ජාතික ප්‍රවෘත්ති වාර්තාවල ටිකක් විහිළු ස්වරූපයෙන්, ඒ වගේම ටිකක් අවතක්සේරු කරන ස්වරූපයෙන් ඇතැම් අවස්ථාවලදී සාකච්ඡා වෙනවා අපි දැක්ක. මං මේ සම්බන්ධව ටිකක් අන්තර්ජාතිකව කතාබහ වෙන තොරතුරු ඔබෙන් දැනගන්නම.
ඔව්, දැන් මෙතන ඇත්තට දුරුක්ෂී ප්‍රංශය කිව්වේ ජෝ බයිඩන්ත් ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ හැසිරුණයි කියලා. ඉතින් ඇත්තටම මේ ඒ හා සමාන දෙයක්ත් සිද්ධ වුණා. මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍යවරයාට කතා කරන්නට ආරාධනා කරන අවස්ථාවේදී ඔහුට බොහෝ වෙලාවට ස්කොට් මොරිසන් අග්‍රාමාත්‍යවරයාගේ නම අමතක වෙච්ච බවක් තමයි පෙනීගේ. එතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කරේ දැට් ෆෙලෝ ඩවුන් අන්ඩර් නයිස් චැප් ප්‍රයිම් මිනිස්ටර් කියලා එයාට ආරාධනා කළා. එයාගේ නමෙන් කතා කරේ නැහැ. හැබැයි බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කතා කරන්නට ආරාධනා කරන අවස්ථාවේදී ප්‍රයිම් මිනිස්ටර් ජොන්සන් කියලා කතා කරා. ඉතින් බොහොම පැහැදිලිවම පෙනීගේ බයිඩන් ජනාධිපතිවරයාට සුළු කාලයක් තුළදී ස්කොට් මොරිසන්ගේ නම අමතක වීම නිසා තමයි මේ විදිහට that fellow down under කියලා ඔහුට ආමන්ත්‍රණය කර ඉතින් මේක බොහෝ වෙලාවට මේ විදේශ ජනමාධ්‍යවල දිගින් දිගටම මේ වීඩියෝ පටය දැන් වාදනය වෙනවා. මේක ඔවුන් පෙන්වන්නට උත්සාහ කරන්නේ ජෝ බයිඩන් ජනාධිපතිවරයාත් බොහෝ වෙලාවට අර ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ හැසිරෙච්ච අවස්ථාවක් හැටියට.
දැන් ඊළඟට අපේ මව්බිම ශ්‍රී ලංකාවට වැදගත් වෙන කාරණාවක් අන්තර්ජාතිකව වාර්තා වුණා මේ සති ඇතුළ තුළදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 සැසිවාරය ආරම්භ වුණා සැප්තැම්බර් මාසේ, ඒ කියන්නේ මේ මාසේ 13 වෙනිදා. මේක ඔක්තෝබර් මාසේ 8 වෙනිදා දක්වා පවත්වෙනවා මේ 48 සැසිවාරය. 13 වෙනිදා මේ සැසිවාරය ආරම්භ වුණේම මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය මිෂෙල් බැෂලේගේ ශ්‍රී ලංකාව සම්බන්ධ වන වාචික ප්‍රකාශයෙන්. අපි කැමැති එහිදී ඇය දක්වපු සුවිශේෂතා පිළිබඳව, විශේෂිත කාරණා පිළිබඳව ප්‍රමුඛයෙන් කතා බහ කරන්න.
ඔව්, දිලක්ෂී, මේ වාචික වාර්තාවේ සඳහන් වෙච්ච ප්‍රධාන කාරණාවක් තමයි දැන් මීට අවුරුද්දකට විතර කලින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා කරලා තිබුණා ශ්‍රී ලංකාවේ සිද්ධ වුණා කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඒ සාක්ෂි සංරක්ෂණය කරන්නට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. මෙතනදී බැෂලේ මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළා මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිද්ධ වුණා කියන යුද අපරාධ සම්බන්ධයෙන් ඒ සාක්ෂි 120,000ක් විතර වෙන්වෙන් වශයෙන් ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒවා දැන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සිද්ධ වෙනවායි කියලා. ඒක තමයි මම මේ සතිවාරයේදී ප්‍රධානම කාරණාවක් හැටියට ඇය මේ මානව හිමිකම් කවුන්සිලයට දන්වා සිටියේ. ඊට අමතරව ඇයගේ මේ වාචික වාර්තාවේ විශේෂයෙන්ම දුමින්ද සිල්වා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඔහු මරණ දඬුවමක් ලැබලා සිරේ හිටියේ, ඔහුට සමාව දීම සම්බන්ධයෙන්ුත් අය ප්‍රකාශයක් කරා. ඉතින් ඒ සමාව දීම වගේ කටයුතු වලින් ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍යයට යම් කිසි බලපෑමක් සිද්ධ වුණයි කියලා, ඒ වගේම වගවීම සම්බන්ධයෙන්ුත් ඒක නරක පූර්වාදර්ශයක් ලබා දෙනවායි කියලා ප්‍රකාශ කළා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී මැඩලීමේ පැනත යටතේ අත්අඩංගුවට ගන්න පුද්ගලයන්ට දීර්ඝ කාලයක් නඩු පවරන්නේ නැතිව ඔවුන් අත්අඩංගුවේ පවත්වාගෙන යාම පිළිබඳවත් කනස්සල්ල පළ කළා. මෙතනදී පුද්ගලයන් දෙදෙනෙක්ගේ නම් සම්බන්ධයෙන් ප්‍රකාශ කළා. හිජාස් හිස්බුල්ලා කියන නීතිඥවරයාත්, ඒ වගේම අනාෆ් ජසීම් කියන ගුරුවරයෙකුත් දැනට පොලිසිය භාරයේ ඉන්නවා. දැන් මාස 16ක් විතර වෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් අය කනස්සල්ල පළ කළා. මීට කලින් සතිවාරයේදී අය ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරව අත්අඩංගුවේ පසුවීම සම්බන්ධයෙන්ුත් ඔහුට චෝදනා නගන්නේ නැතිව දීර්ඝ කාලයක් ඔහු අත්අඩංගුවේ තබා ගැනීම සම්බන්ධයෙන්ුත් අය ප්‍රකාශ කළා. ඉතින් මේ අවස්ථාව වෙනකොට ශානි අබේසේකර ඔහුට අප ලබා දීලා තිබුණේ. නමුත් මේ අනෙකුත් පුද්ගලයන්ගේ බැෂලේ පහ කොමසාරිස්වරයේ අවධානය යොමු කළ තිබුණා. ඊට ප්‍රතිඋත්තර දීමක් හැටියට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය GL තීරිස් මේවට උත්තර දෙන්නට උත්සාහ කළා. ඔහු මේ අවස්ථාවේදී පෙන්වා දුන්නා මේ වෙනකොට දීර්ඝ කාලයක් හිරගෙදර හිටපු LTT සමාජිකයන් 16 දෙනෙක් මේ වෙනකොට නව රජයේ විසින් නිදහස් කළා තියෙනවා. ඒ වගේම අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කළා. ඒකේ කටයුතු දිගින් දිගටම මේ වෙනකොටත් සිද්ධ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමටත් ඔවුන්ගේ කටයුතු දිගින් දිගට කරන්නට ඊට ප්‍රස්තාව ලබා දීලා තියෙනවා කියන කාරණාවත් මෙතනදී GL පීරිස් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළා. මෙතනදී GL පීරිස් අමාත්‍යවරයා බොහොම පැහැදිලිව ප්‍රතිඥාවක් ලබා දුන්නා. එක්සත් ජාතීන්ගේ සියලුම අනුබද්ධ ආයතන සමග, ඒ කියන්නේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ඒවා සමග ඒ සම්බන්ධතාවය තබාගෙන කටයුතු කරන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා කියන මීට කලින් අවස්ථාවලදී දිල්ලුක්ෂි ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කළ තිබුණා දිගින් දිගටම ශ්‍රී ලංකාවට මානව හිමිකම් සම්බන්ධයෙන් යුදාපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා නම් ඒ චෝදනා එල්ල කරන ආයතන වලින් ඉවත් වීමට ශ්‍රී ලංකාව පැකිලෙන්නේ නැහැ කියලා. එතනදී බොහොම පැහැදිලිවම ශ්‍රී ලංකාව ඉලක්ක කරලා තිබුණේ මානව හිමිකම් කවුන්සිලයයි. මොකද මානව හිමිකම් කවුන්සිලය දිගින් දිගටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ යුද අපරාධ හොයන්න ඕනේ කියන කාරණාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ තිබුණා. නමුත් මේ අවස්ථාවේදී GL තීරිස් අමාත්‍යවරයා කියා සිටින්නේ මානව හිමිකම් කවුන්සිලය සමගත් දිගින් දිගටම කටයුතු කරන්නට සූදානම් කියන ප්‍රතිඥාව මේ සතිවාරයේදී ලබා දුන්නා.
අද සාකච්ඡාව අවසන් කරන්නට තෝරගන්නේ ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳව විමසා බැලීමෙන්. අපි දන්නවා මේ වෙනකොට තලිබාන් පාලනය ආරම්භ වෙලා දැන් නව ආණ්ඩුවකුත් පිහිටවල තියෙන්නේ. දැන් එහි තත්ත්වය කොහොමදම?
ඔව්, මෙතන ඇතුළේ දිලුක්ෂි අලුත් වාර්තා ලැබෙනවා. තලිබාන් රජයේ මෙතන කොටස් කිහිපයක් ඉන්නවා මේ තලිබාන් වරුන්ගේ. විශේෂයෙන් මේ හකානි කණ්ඩායම, මේ හකානි කණ්ඩායම තමයි යුදමය වශයෙන්ම ප්‍රබලම තලිබන් කණ්ඩායම හැටියට කරලියට ඇවිල්ලා තියෙන්නේ. ඔවුනුත් අනිකුත් තලිබන් වරුන් අතර යම්කිසි මතභේදයක් ඇති වෙලා ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වුණයි කියලා වාර්තා වුණා. දැන් සති දෙකකට කලින් මේ පිළිබඳ වාර්තා ලැබෙන්නේ මේ පහුගිය දින කීපෙදී පමණයි. නමුත් මේ සිද්ධිය ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන් කාබුල් නගරයේ බලය අත්පත් කරගෙන සතියක් විතර වගේ කාලයක් යනකොට. දැන් අපිට දැනගන්න තියෙන විදිහට ඔවුන් බොහොම දැඩි ලෙස කාන්තාවන්ට පීඩනයක් එල්ල කරමින් ඉන්නවා. විශේෂයෙන්ම කාන්තාවන් සම්බන්ධ කිසිම ක්‍රීඩාවකට ඔවුන් ඉඩ දෙන්නේ නැtei කියලා. ඉතින් මේ වෙනකොට ඇෆ්ගනිස්තානයේ කාන්තා පාපන්දු කණ්ඩායමේ පිරිසක් ඔවුන්ට හැකි වෙලා තියෙනවා ගුවන් තුටුපළ වසා තැබුණන් පාකිස්තානයට පැනගන්නට. ඉතින් මේ වෙනකොට ඒ 75ක විතර කාන්තාවන් පිරිසක් පවුල්වල සමාජිකයන් සමග මේ වෙනකොට පාකිස්තානයට ඇතුළුලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා කියනවා සරණාගතයන් හැටියට පාකිස්තානයට ඇතුළු වුණාට ඔවුන්ට අනෙකුත් බටහිර රටවල්වල පදිංචි වීමට අවසර ලැබෙයි කියලා.
මීට කලින් මේ දැඩි ලෙසින් ආන්දෝලනයට ලක්ුණානේ යමල් අර ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට ඉඩ ලබා දෙන්නේ නැහැ කියලා. අවසාන වශයෙන් අපිට දැනගන්නට ලැබුණේ යම් කිසි අදහසක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. මුස්ලිම් ආකාරයට සිරුරු ආවරණය වෙන පරිදි ඇඳුම් හැඳ පළඳගෙන ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන්නට අවසර ලබා දෙන්නට ඉඩක් තියෙනවා කියලා. මේක කොච්චර ප්‍රායෝගිකද කියන කාරණාව වෙනම කතාවක්. නමුත් ඒ සම්බන්ධයෙන් මොන හරි තොරතුරක් වාර්තා වෙනවද අලුතින්?
දිලක්ෂි, මෙතන තලිබන් වරුන් මේ සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කළා තියෙනවා. සමහර තලිබන් කණ්ඩායම් කියලා තියෙනවා කිසිම විදියකින් කාන්තාවන්ට කිසිම ක්‍රීඩාවකට සහභාගී වෙන්න බෑ කියලා. නමුත් යම් තරුණ කොටස් වෙනකොට අදහසක් පළ කරලා තියෙනවා. රොබ කිව්වා වගේ මුස්ලිම් ආකාරයට මූණ වහගෙන ක්‍රීඩා කරනවා නම් කමක් නැහැ කියලා. නමුත් ඒකම වුණ කියා සිටිනවා මේ ක්‍රීඩා කරන අවස්ථාවේදී යම් කිසි ඡායාරූප ගන්නවා නම් වීඩියෝ කරනවා නම් ඒවා වලට ඉඩ දෙන්න බැරියයි කියලා. ඉතින් දැන් ඔක්තෝබර් මාසේ පටන් ගන්නවා T20 ලෝක කුසලානය. ඒ T20 ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්තාන් කණ්ඩායම තලිබන් වරුන් කාන්තාවන්ට සලකන ආකාරය ගැන සලකලා බලලා අෆ්ගනිස්තාන් කණ්ඩායම වර්ධනය කිරීමට තමයි ජාත්‍යන්තරව මේ වෙනකොට අදහසක් මතුවෙන් තිබෙන්නේ. ඉතින් මේ අදහස ඉදිරියට ගෙනියන්නේ ප්‍රධාන වශයෙන්ම ඔස්ට්‍රේලියාව. ක්‍රිකට් ඔස්ට්‍රේලියා තමයි කියලා තියෙන්නේ. මෙතනදී කාන්තාවන්ට සලකන ආකාරය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තමන්ගේ දැඩි විරෝධය පළ කරනවා. ඒකේ විරෝධයේ කොටසක් හැටියට නොවැම්බර් මාසයේ හෝබාර්ට්වල පැවැත්වෙන්නට නියමිත ටෙස්ට් තරඟය ඔවුන් පවත්වන්නේ නැහැ කියලා. ඉතින් මෙතනදී තවමත් තලිබන් වරුන් ඒ කාන්තාවන් සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස වෙනස් කරපු බවක් නම් පෙනෙන්නේ නැහැ දිල්රුක්ෂි.
එතනදී යම් ප්‍රතිචාරයක් අපිට දකින්නට ලැබුණා පසුගිය සතියේදී අෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලයෙන්. ඔවුන් කියලා තිබුණේ ක්‍රිකට් ඔස්ට්‍රේලියාවල තීරණය පිළිබඳව ඔවුන් දැඩි ලෙසින් විමතියට පත් වුණා කියලා. මොකද රටක යම් සංස්කෘතියට අදාළ ඇඳුම් පැළඳුම් හෝ ආගම හෝ යම් ඇදහිලි හෝ තීන්දුව තීරණ සම්බන්ධව යම් තීරණයක් ගැනීමේදී ඒ ජනකොට්ටාශය කොන් කිරීම නෙමේ මෙතනදී සිද්ධ වන්නට ඕනේ. එකට එක්ව කටයුතු කිරීමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ක්‍රිකට් ඔස්ට්‍රේලියාවල තීරණය සම්බන්ධයෙන් දෙලෙසෙන් කලකිරීමටත් පුදුමයටත් පත් වුණා කියලා අෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියලා තිබුණා. අපි බලමු ඉදිරියේදීත් මේ සම්බන්ධව මොන වගේ තොරතුරුද අපිට වාර්තා වෙන්නේ කියලා. අපි එමනම් අදට මේ සාකච්ඡාවට නිමාවක් තබන යලිත් ලබන සතියේදීත් හමු වෙලා මේ වගේ ලෝකේ පුරාම වැදගත් කාරණා පිළිබඳව අපි ප්‍රමුඛයෙන් කතා බහ කරමු. බොහොම ස්තුති අමල් මෙවර සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.